අප මෙයට එනම් සේක පරිහානිසි උත්‍රයෙන් පොඩි ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන්න. සේක පරිහානිය සූත්‍රය. සේක කියන එකේ අදහස නිවන් යෑම සඳහා හික්මෙන පුද්ගලයා කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තිබෙන්නේ සික්කතේතිකෝ භික්කවේ භික්ඛූ තස්මා සේකෝ තිවිච්ඡතේ. නිවන් යාම සඳහා හික්මෙන නිසා මේ ඒ අයට සේක කියලා ප්‍රකාශ කරනවා. සෝවාන් වීමට උත්සාහ කරන පුද්ගලයා සේක, සකදාගාමි වීමට උත්සාහ කරන පුද්ගලයා, අනාගාමි වීමට උත්සාහ කරන පුද්ගලයා, එලෙසින්ම රහත් භාවයේ සාක්ෂාත් කිරීමට අපේක්ෂා කරන යෝගාවචරයා, මේ සෑම දෙනාම සේක ගණේලා ගණන් ගන්නේ නැහැ. අසේක කියන්නේ නැත්නම් අසෛක්ෂ්‍ය කියන්නේ රහතන් වහන්සේට කියන නමක්. උන්වහන්සේ හික්මී අවසන්. මේ කුමකද සික්මෙන්නේ? අදිශීලම්පි අදිශීලේ සික්කති සික්මිනා. අදිචිත්තම්පි සික්කති මේ සමාධිය දිනු කිරීමේලා හික්මිනා. ඊළඟට අදිපඤ්ඤම්පි ප්‍රඥාව දිනු කිරීමේලා හික්මිනා. එතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශිෂ්ඨාවන් පූර්ණේ කිරීමේලා නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමේලා යමෙක් හික්මෙනවා නම් අන්න ඒ පුද්ගලයාට සේක කියන වචනය පාවිච්චි කරනවා. මේ යෝගාවචරයන්ගේ භාවනා පිළිබඳ අද්දකින් අවස්ථා හතරකට වර්ගීකරණය කරන්නට පුළුවන්. සමහර යෝගාවචරයන්ගේ අද්දකින් ඒ தත්ත්වෙම පවතිනා ටිති භාගීය කියන වචනයට යොදනවා. ඉන්න தත්ත්වෙමයි ඊට වඩා දියුණුවක් කවදාවත් ලබන්නේ නැහැ. ඒ යෝගාවචරයේ ඔට්ටිති භාගීය යෝගාවචරය. ඔවුන්ගේ අද්දකින් මෙතනමයි. තවත් සමහර යෝගාවචරයන්ගේ භවනා අද්දකින් දියුණු වෙනවා. ඒ අය විශේෂ භාගීය පුද්ගලයන්. තමගේ භවනා කලින් හිටියාට වඩා ක්‍රමානුකූලව වැඩෙන ආකාරය තමන්ටත් අවබෝධ වෙනවා, පෙනී යනවා. තවත් සමහර යෝගාවචරෝ මේ තමගේ අද්දකින් තුළින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන අය නිබ්බේද භාගීය කියන කොටසට අන්තර්ගත වෙනවා. තව සමහර යෝගාවචරයන් තමන්ගේ අද්දකින් එන්ට එන්ට පිරිහෙන ආකාරය දකිනවා. හානි භාගීය පුද්ගලයෝ මෙන්න මේ සෛක්ෂ්‍යංගේ මේ හානි භාවයට නැත්තම් පිරිහීමට හේතු වන කරුණොයි සේක පරිහානීය සූත්‍රයේ දැක්වෙන. එතකොට ඒ කරුණු යම්කිසි කෙනෙක් යෝගාවචරයක් අවබෝධ කරගෙන එයින් ඈත් වෙනවා නම් ඒ යෝගාවචරයට භාවනාව දියුණු කරගන්නට පුළුවන් වෙනවා. අටිමේ වික්‍රේ ධම්මා අස්සේකස බික්ඛුනෝ පරිහානාය සංවත්තන්ති කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. මහණෙනි මේ කරුණු අටක් තිබෙනවා සේකේකුගේ නැත්නම් සෛක්ෂේකුගේ පිරිහීම සඳහා හේතු වෙන. පතමේ අට කුමක්ද? ඒ අට කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා, සංගණිකාරාමතා. එතන කරුණු හතරක්. භෝජනේ අමත්තඤ්ඤතා, ඉන්ද්‍රේසු අබුත්තද්වාරතා, සංගණිකාරාමතා, පපංචාරාමතා. එතනත් කරුණු හතරක්. මෙන්න මේ කරුණු අටයි සේකයෙකුගේ හික්මියමේ පිරිහීම සඳහා හේතු වෙන්නේ. එයින් පළවෙනි කාරණාව කම්මාරාමතා, නව කර්මාන්තයන්හි යෙදී වාසය කිරීම. අලුතෙන් ගෙවල් දොරවල් හදන්න, ලින් ටැංකි හදන්න, අලුත් වැඩියා කිරීමට, මෙහුන් ගිතුම් වෙන නව කර්මාන්ත, මෙවැනි නවීන නව කර්මාන්තයක යම් සේකයක ඉදී සිටිනවා නම් ඒ සේක ඒ සෛක්ෂ්‍යය හික්මින පුද්ගලයා පිරිහෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම එවැනි කර්මාන්ත කරන විට භාවනා කිරීමට යොදන්නට තිබෙන කාලය එකතකින් අඩු වෙනවා. අනිත් අතට භාවනා කරන්නට පටන් ගත්තාට පසුව පහසුවෙන් සිත තමාදිගත කරන්නට අපොහසත් වෙනවා. අර පොබ්බ භාග වශයෙන් ඊට පෙර ආතුව පැවති සිතේ නොඑක් ආකාර ලෞකික සංකල්පනා නිසා පහසුවෙන් සිත කලින්සේ දමණය කරගන්නට, එකඟ කරගන්නට නොහැකි වෙනවා. ඊට අමතරව වෙනි කර්මාන්තයන්ගේ නියලිව පුද්ගලයේ භාවනා කරන්න පටන් ගත්තාට පසුව සිතට නැගෙනවා මේ කරන්න තියෙන වැඩ ගැන. මේවා මේ විදිහට කරන්නට ඕන, මේ විදිහට කරන්නට ඕන, මේවා මේ විදිහට පාලනය කරන්නට ඕන, මේ ආදී වශයෙන් සිතවිති සිතට ගලාගෙන එන්න පටන් ගන්නවා. මේවා පිරිහීමට කරුණ. ගිහි ජීවිතය ගත කරන, ගිහි ජීවිත ගත කරන මේ අයට මේ නව කර්මාන්ත වලින් ඈත් වෙලා ජීවත් වීමට අපොහසත් දන්නේ නැහැ. ඒ වුණත් භාවනා කරන්නට යම් කිසි කෙනෙක් වාඩි වුණාට පසුව දැනගන්නට ඕනේ මෙවැනි අදහස් සිත තුළට එන්නට නෙදී සිත එයින් ඈත් කරගන්නට. සියල්ලම පසකින් තබා භාවනාවට වාඩි වෙන්නට ඕන. වාඩි වුණාට පසුව මෙවැනි අදහස් සිතට එනවා නම් ඒ සිතවිලි තමාගේ පිරිහීම සඳහා පවතින ධර්ම බව අවබෝධ කරගෙන වහාම ඒවා සිහිපත් කරලා සිහි වෙනවා මතක් වෙනවා කියන චිත්තානුපස්සනාව හෝ ධම්මානුපස්සනාවේදී වැඩෙන්නේ නැවත මූලික භාවනා ආරමුණේම සිත පිහිටවන්න උත්සාහ ගන්නට ඕන. විශේෂයෙන්ම භාවනා කිරීමට පැමිණෙන මෙවැනි දිනයක හෝ පොහොය දිනවලදී ඒ අදහස් සියල්ලම සිතින් ඈඩ් කරගෙන භාවනාවේ නිරතවන්නට ඕනේ. අන්න එවිට ඒ කම්මාරාමතාවෙන් සිත ඈඩ් කරගෙන භාවනාවේ සිත පිහිටවන්නට පුළුවන් වෙනවා. එහෙම නැතුව නැවත ඒ අදහස් ඒ කම්මාන්තවලම සිත පිහිටුවමින් කටයුතු කරන්නට ගිය යෝගාවචරය පිරිහෙනවා. මේක පළවෙනි ශේක පරිහානීය ධර්මයේ දෙවන සේක පරිහානීය ධර්මයේ තමයි වස්සාරාමතා. කතාසල්ලාපේ නිරත වෙවි කාලය නැති කර ගැනීම. මේ ඉන්න යෝගාවචරයන්ට තියෙන ලොකුම අඩුපාඩු ඕකයි. නිරන්තරයෙන්ම කතා කර කර කාලය අපතේ යවනවා. එදා ගිය සෙනසුරාදා අපි මේ හැට ප්‍රකාශ කළා යෝගාවචරයෙකු විසින් කළ යුතු කතා තියෙන්නේ ආභිසල්ලේක චේතෝ විවරසප්පාය පමණයි. ඒ කියන්නේ නිවන් අවබෝධ කිරීමට හේතු වන, කෙලෙස් නැතිවීමට හේතු වන, ඒ වගේම චේතෝ විමුක්තියෙන් ලැබීමට හේතු වන යම් යම් කරුණු අඩංගු කතා නම් කතා කළාට කමක් නැහැ. නමුත් මේ කතා කිරීම තමයි යෝගාවචරයේ තියෙන විශාලතම පරිබෝධ කර ධර්මයේ. ගිහි ජීවිත ගත කරන අයට නිතරම කතා බහේ යෙදෙන්නට වෙන්නේ ලෞකික දේවල් පිළිබඳව. ධර්මයේ පිළිබඳව නෙවෙයි. එම නිසාම ඒ ගිහි අයට භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමට නොහැකි වෙනවා, නැත්නම් අපහසු වෙනවා. කතා බහ කර කර කාලය ගත කරනවා නම් යෝගාවචරෝ දෙදෙනෙක් එකwidehatකින් තමාගේ භාවනාවේ කාලය නැති කර ගන්නවා, අනිත් අතකින් ඒ කතාවට යොමු කර ගන්නා පුද්ගලයාගේ භාවනා කාලය නැති කර දානවා. එම නිසා දෙපැත්තකින්ම ඒක පරිබෝධ කර වෙනවා. විශේෂයෙන්ම ගෙවල් දොරවල් වලදී කතා බහ නොකර ජීවත් වන්නට අපහසුයි. එසේ අපහසු වුවත් හැකිතරම් දුරට භාවනා රම්මණයකම සිත පිහිටුවාගෙන යම් කෙනෙක් කටයුතු කරන්න පුරුදු වුණොත් මේක අපහසු වන්නේ නැහැ. අපි අර කලින් හිටපු ආරණියේ ලොකු හාමුදුරු හම්බෙන්නට ගියාම නොඑක ආකාර කතා අපිට කියනවා. නිකම් සම්පප්පලාප ගණේට වැටෙන කතා. මට මේක කොසේත්ම ෘචිවි නෑ. ෘචිකත්වයක් මගේ සිත තුළ එන්නේ නෑ. මම ඒවා ඇහුම් කන් දෙන විදිහටම කියා ඒවා අහනවා. කලාතුරකින් වචනයක් දෙකකුත් පිට කරනවා. නමුත් මගේ භවනාවේ ආරම්භනේ මගේ සිත පවත්තරම්. මේ විදිහට කෙනෙකුට අවශ්‍ය නම් කරන්නට පුළුවන්. උදාහරණයකට මේ ඇයට මෛත්‍රී වැනි භාවනාවක් තමයි මූලික කර්මස්ථානයේ වශයෙන් එදිනදා ජීවිතයේට නිරන්තරයෙන් එකතු කරගත යුතු කර්මස්ථානයක් වශයෙන් තබා ගන්නට පුළුවන්. නිතරම මෛත්‍රී සහගත සිතකින් අන් අය සමග කතා කරනවා. ඒ කතා කරන අතරතුරේදී මෛත්‍රිය පතුරවාම තමා ඒ කතාවේ යෙදෙනවා. බොහෝ දුරට කතා කරන වචන ප්‍රමාණය අඩු කරනවා. ඒ කතා කරන පුද්ගලයා කෙරෙහිත් මෛත්‍රී සිත පතුරනවා. ඒ පතුරවමින් කතාවේ නිරත වෙනවා. මේ ආදී වශයෙන් කටයුතු කළොත් යෝගාවචරයේ දියුණුවක් අපේක්ෂා කරන්නට පුළුවන්. පිරිහීමක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට මේ අය කටයුතු කරන්නට උත්සාහ ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ බොහොම භාගයට පැමිණියාට පසුව කතා බහ කිරීමෙන් වැළකී ජීවත් වන්නට උත්සාහ කරන්නට ඕනේ. හැකිතරම් කතා කිරීම අඩු කරන්නට ඕන. ඊළඟ එක තමයි තුන්වෙනි එක නින්දාරාමතා. ඒක නම් දැනටත් මට පේනවා මෙතන කීප දෙනෙක් මේක ඇලිලා. නින්දට ඇලිලා යෝගාවචරයේ විශේෂයෙන් පුරුදු පුහුණු කළ යුතු ධර්මයක් තියෙනවා ජාග්‍රයාන යෝගය කියලා. නිදිවැරීම ජාග්‍රයාන යෝගය කියන එකේ අදහස සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙකුට ශරීර සෞඛ්‍ය යහපත් අන්දමින් පවත්වාගෙන යාම සඳහා මේ දවසකට පැය 5කට 6කට නොඅඩු නිින්දක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් රෑ 10 සිට උදේ පාන්දර 4 පමණ වෙනතෙක් නිදාගත්තාම හොඳටම ප්‍රමාණවත්. එසේ නිදිවැරීම පුරුදු පුහුණු කර ගැනීම යෝගාවචරයෙකුගේ දියුණුවට හේතු වෙනවා. එම නිසා ඒ 4ට පමණ අවදි වෙලා කෙනෙකුට භාවනා කරන්නට පුළුවන් නම් එවිට පවතින කාලගුණික තත්ත්වයක් යහපත් නිසා බාහිර වශයෙන් පවතින වාතාවරණයේ පරිසරයේ නිශ්ශබ්දතාවයකුත් පවතින නිසා පහසෙන් හිත එකඟ කර ගන්නටත් පුළුවන් වෙනවා. අනිත් අතින් භාවනාවේ සාර්ථක ප්‍රතිඵලත් ඉක්මනට ගන්නට පුළුවන් වෙනවා. එමනිසා පුළුවන් තරම් දුරට මේ නිද්දාරාමතාවෙන් ඈත් වෙලා කටයුතු කරන්නට ඕන. මේ ස්ථානයේ පැමිණියාට පසුවත් මේ අය ගෙඩදී ඉඳාගත්තාට දිඳාගත්තේ අමතරව මෙහෙටත් ඇවිල්ලා කරන්නේ නිදා ගැනීම. දැනටත් බිත්තිවලට හේත් වෙලා සමහර අය නිදේ. මෙසේ නිදි කිර කරා ඉඳලා කවදාවත් හිතන්නට එපා භවනාවෙන් දියුණුවක් ලබන්නට පුළුවන් එකේ. අපි පුළුවන් තරම් මේ අයට කරුණු පෙන්වා දීලා තියෙනවා. මේ නිදිමතින් ඈත් වෙලා සිතේ වීරිය ඇති කරගෙන ඉදිරියට මෙදිරියට කෙසේ භවනාව කරගෙන යා යුතුද යන්න පිළිබඳව අපේ පචලායන සූත්‍ර වැනි සූත්‍ර වලින් බුදුරජාණන් වහන්සේගේ අවවාද වලට අනුකූලව මේ කරුණ පෙන්වා දීලා තිබෙනවා. මේ අය ඒවා පිළිපදින්නේ නැහැ. පිළිපදින්නේ නැත්නම් මේ අයට භවනාවෙන් ප්‍රතිඵල ගන්නටත් බැහැ. එම නිසා නිද්දාරාමතාවයට යටවන්නට හොඳ නැහැ. නිදිමත ආපු ගමන් මේක සිහිපත් කරන්න භවනා කරන වෙලාව අවස්ථාවේදී නිදිමතක් කියලා තමා තීන මිද්ද නීවරණයට යට වෙනවා. තමා පංච නීවරණ ධර්මයන් මැඩ පවත්වාගන්නට යන්නේ. නමුත් තීන නිමිද්ද නීවරණය තමා මැඩ පවත්වාගෙන සිටිනවා. මාර්ගපාර්ශ්වික ධර්මයක් තමා යට කරගෙන සිටිනවා. මේ තීන මිද්දේට නැගී සිටීමට ඉඩ දෙන්නට හොඳ නැහැ කියලා දැඩි වීරියක් ඇති කරගෙන ඒ නිදිමත යට කරගෙන ඔබාගෙන භාවනාව ඉදිරියටම කරගෙන යාමට උත්සාහ ගන්නට ඕනේ. අද පමණක් නෙවෙයි. අර මා කලින් කී වාසයේ සෑම දවසෙම අඩු වශයෙන් දවසකට පැය දෙකක්වත් කාලේ භාවනාවට යොමු කරමින් පාන්දර යාමේ හෝ අඩු වශයෙන් පැයක්මාරක් හෝ කාලයේ භාවනාවට යොමු කරමින් කටයුතු කළොත් වාසයෙන් යෝගාවචරයෙකුට දියුණුවක් අත්පත් කර ගන්නට පුළුවන් වෙනවා. එසේ නැතුවනම් මේ භාවනාවෙන් දියුණුවක් ලබන්නට බෑ. මේක තුන්වෙනි කාරණාව. දැන් අපි කරුණු තුනක් කියවා. කම්මාරාමතා, නිද්දාරාමතා, බස්සාරාමතා. මේ වැලී ගැදී වාසය කළොත් භාවනාව දියුණු කරන්නට බැරි වෙන බව තේරුම් ගන්නට ඕන. ඊළඟ එක සංගණිකාරාමතා. සංගණිකාරාමතා කියන්නේ එක්ව වාසය කිරීම. මේ බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ මේවා අවශ්‍ය නිසා. මේ අය හිතන්න එපා මේ ධර්මයේ අපට අවශ්‍ය නැහැ, මේවා සරල බණ කියලා. අවශ්‍ය නැත්තම් ඒ සර්වඥතා ඥාණයෙන් සමන්නාගත් ශ්‍රී මුඛයක් ඇති බුදුරජාණන් වහන්සේ එලෙසින් දේශනා කරන්නේ නැහැ. එම නිසා මේවා ජීවිතයට එකතු කර ගන්නට ඕන. සංගණිකාරාමතා කියන්නේ නිතර නිතර එක් රැස්ස වාසය කිරීම. මේක මේ හාමුදුරුවන්ට පවා බලපාන දෙයක්. භික්ෂුන් වහන්සේලා වුවත් එකට එකතු වෙලා නිතරම කතා බහ කරමින් කතා සංවාපයේ යෙදෙමින් කාලය අපතේ යන නම් ඒ භික්ෂු ජීවිතයෙන් ගත හැකි සාමාන්‍ය ඵලයන් ලබන්නට අපෝසත් වෙනවා. ගිහි අයටත් මේක එලෙසින්ම බලපාන. ගිහි අයට බොහෝ දුරට ගත කරන්නට සිදු වී තිබෙන්නේ තමාගේ නෑදෑ මිත්‍රාදීන් සමග දූ දරුවන් ආදී සමග එක්ව වාසය කිරීමට. එසේ එක්ව වාසය කරනවා කියන්නේ ඇත්ත වශයෙන්ම සංගණිකාරාමයේ යෙදීම. එසේ වෙන විට තමාගේ භාවනාව ඇත්තෙන්ම පිරිනව. මේ අයගෙන් ඈත්ලා ජීවත් වෙන්නට අපහසුයි. එම නිසා අඩු වශයෙන් භාවනා කරන මේ දවස්වලදීවත් නැත්තම් මේ පොය දවස්වලදීවත් මේ වැනි ස්ථානයකට පැමිණියාට පසුව සංගණිකාරාමෙන් ඈත්ලා භාවනාවේ නිරත වන්නට උත්සාහ කරන්නට ඕනේ. අපට නිතරම පේන්නේ මේ අය කීප දෙනා එකතු වෙලා කතා බහ කර කර කාලයක යක් ගත කරනවා. නිරන්තරයෙන්ම සංගණිකාරාමයේ යෙදෙනවා. තේ බොන්නට ගියත් එහෙමයි, වැසිකිලි කැසිකිලි කරන්නට ගියත් එහෙමයි, මෙතන පොඩ්ඩක් වාඩි වෙලා භාවනා කරනවා. ඊට පස්සෙ කීප දෙනා එකතු වෙලා නොඑක් දේවල් කතා බහ කරමින් කාලේ අපතේ යවනවා. සංගණිකාරාමයේ යෙදෙනවා. එහෙම කෙනෙකුට දිනුවක් ලබන්නට බෑ. විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන. මෙමෙ භූමියේ සිටින්නේ මම පමණයි. අන්නයි කවුරුත් නැහැ. මම ආවේ මෙතෙන්ට භාවනා කරන්නට. කවරෙක් භාවනා කළත් එකයි, කවරෙක් භාවනා නොකළත් එකයි. මගේ භාවනාව මම කරගෙන යනවා. මට අනුන්ගේ ඇදකුදෝලෙන් ඇති වැඩක් නැහැ. අනුන්ගේ දේවල් හොයන්න නෙවෙයි මම ආවේ. අනුන් ගැන විවේචනය කරමින් නැත්නම් අනුන්ට දෝෂාරෝපණය කරමින් කතා බහ කරන්නට නෙවෙයි මම පැමිණියේ. භාවනා කරන්නයි පැමිණියේ. එම නිසා මගේ භාවනාව මම කරනවා. කවුරු භාවනා කළත් එකයි නොකළත් එකයි කියන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන අර සංගණිකාරාමෙන් ඈත් වෙලා ජීවත් වන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා දහස් ගාණක් ලක්ෂ ගාණක් මන් භික්ෂුන් පිරිස මැදියේ මම හිටියත් මම ඉන්නේ තනිව කිය. හරියට වතුරේ පිපෙන නෙළුම් මලක් වතුරේ සහ නොගෑවේ සිටිනාසේ, වතුරේ නොගෑවේ නෙළුම් මල පවතිනාසේ බුදුරජාණන් වහන්සේ දහස් ගණන් භික්ෂුන් පිරිස සමග හිටියත් තනිව හුදකලා වාසය ගන්න. මේ අය එහෙම නෙවෙයි. මේ අය නිරන්තරයෙන්ම එකතු වෙලා ඒක රාශී වෙලා සංගණිකාරාමයේ යෙදිලා වාසය කරන්නේ. එම නිසා ගුරුර ජීවිත ගත කරන අයට එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූවත් නොහැකි වූවත් මෙවැනි භාවනා පන්තිවලට පැමිණෙන දවස්වලදී හෝ අඩුම වශයෙන් එම දවස්වලදී පමණක්වත් මේ සංගණිකාරාමෙන් ඈත් වෙලා තමාගේ භාවනාවේ නිරත වන්නට පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕනේ. එසේ නොකරන පුද්ගලයෝ පිරිහෙනවා. එසේ කරන පුද්ගලයන්ට දියුණුවක් අත්කර ගන්නට පුළුවන් වෙනවා. මේක හතරවෙනි කාරණාව වශයෙන් මේ ශේකයෙකුගේ ශෛක්ෂයෙකුගේ පිරිහීමට දක්වා ඇති කරුණු අතරින් හතරවෙනි කාරණාව වශයෙන් බුදුහාමුදුරුවෝ වදාළේ. ඊළඟ කාරණාව පස්වෙනි කාරණාව වශයෙන් දක්වා වදාළේ භෝජනේ අමත්තඤ්ඤතා. බුදුන් භෝජනේ පමණ නොදැනීම. මේන් අදහස් කරන්නේ නැහැ මේ තමාගේ ප්‍රමාණයට වැඩි ආහාර ගන්නට එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා. ඒක නෙවෙයි භෝජනේ පමණ දැනීම කියන්නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කළා භෝජනේ පමණ දැනීම කියන්නේ කුමක්ද කියලා. ඒක විස්තර කරනකොට භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් නම් ප්‍රකාශ කරන විට උන්වහන්සේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයක් උගන්වලා තිබුණා. මේ මගේ ශරීරයේ ක්‍රීඩා කිරීම සඳහා නෙවෙයි, මදේ වැඩි කිරීම නෙවෙයි, වර්ණවත් කර ගැනීම සඳහා නෙවෙයි, මේ සාසන ප්‍රතිපත්ති රැකගෙන යාමටයි, මේ ජීවිතයේ පැවැත්වාගෙන යාමටයි ආහාර ගන්න මේ ආදි වශයෙන් ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයක් උන්වහන්සේ උගන්වලා බදාරලා තිබෙනවා. ගිහි අයට මේක එතරම් දුරට ප්‍රායෝගික වශයෙන් වටිනාකමක් නැහැ. මොකද ගිහි අය නිරන්තරයෙන් ආහාර ගන්නේ තමාගේ රූප ස්වභාවය වැඩි කර ගැනීමට, තර කර ගැනීමට, ලස්සන වීමට මේ ආදී හේතු නිසා. එවැනි ප්‍රතිවේශාවක් ගිහි අය කරනවා නම් ඇත්ත වශයෙන්ම හිතට අවංකව මේ ප්‍රතිවේශාව සිදුවන්නේ නැහැ. එම නිසා භෝජනේ මත්තඤ්ඤතාවේ රැකගත යුතු යෝගාවචරය විසින් එදිනෙදා ජීවිතයට එකතු කර ගන්නට ඕන ඒ භෝජනය ගන්න අවස්ථාවේදී කටයුතු කිරීමට තුන් ආකාරයෙන් අඩු වශයෙන් එකම ආකාරයකින්. පළවෙනි එක පටික්කුල මනසිකාරයකින් යුතුව ආහාර ගන්නට ඕන. නැත්නම් ධාතු මනසිකාරයකින් යුතුව ආහාර ගන්නට ඕන. නැත්නම් සතියෙන් යුතුව ඒ ආහාර ටික ගන්නට ඕන. දැන් මේ පටික්කුල මනසිකාරය කියන්නේ ආහාරයේ තියෙන පිළිකුල් බව සිහිපත් කර කර ආහාර ගැනීම. ආහාර අනන විට අර පිරිසිදු ආහාර අපිරිසිදු භාවයට පත් වෙනවා. කටට ගත්තාට පස්සෙ ඒකේ තියෙන කටේ තියෙන කෙල ආදිය සමග එකතු වීම නිසා ඒක නිකන් බලුවමණයක් වාගේ බවට පත් වෙන අතිශයින් අපිරිසිදු භාවයට පත් වෙනවා. අපි ඇලුම් කළත් අපි ප්‍රිය කළත් අපි හොඳයි රසයි කියලා කීවත් සිතුවත් ඒ ආහාර වලට වෙන ස්වરૂපයේ අපට පියවීම ඇත්තෙන්ම දකින්නට පුළුවන් නම් ඒ ආහාර පෙරේ තියෙන රස තෘෂ්ණාව අඩු කිරීමට ඒක හේතු වෙනවා. ආහාර ටික කටට අරගෙන ඒ හැපුවාට පසුව අතිශයින් පිළිකුල් භාවයට පත් වෙනවා. පසුව උදරයට ආමාශයට ගියාට පසුව එහිදී නොයෙක් කොටස් එකතු වීම නිසා වමනයක් බවට පත් වෙනවා. ඒක තවත් අපිරිසිදු භාවයට පත් වෙනවා. ඒ වමන ගතියට පත් වූ ආහාරත් එන්න දිර දිලා ගොස් පරම දුර්ගන්ධෝ අසුචි භාවයට පත් වෙනවා. ඒ ගනු ලබන ආහාර තුළින් නිපද වෙන්නේ එවැනිම අසුචි කොටස්. ඇස් වලින් කබ කඳුළු එන්නේ ආහාර නිසා, මුළු ඇඟෙන්ම දහඩිය ගලන්නේ ආහාර තුළින් නිපද වෙන නිසා, නාස් වලින් සොටු දියර ගලන්නේ කන්ව, මේ වගේම මුඛයෙන් මේ කෙලසටු ආදී ගලන්නේ මේ ඔක්කොම දේවල් අපවිත්‍ර දේවල් ශරීරයෙන් උතුරා පිටවන්නේ මේ ආහාර නිසා. ඒවට කියන්නේ නිස්සන්ද ඵල කියලා. ආහාරයෙන් ඇතිවෙන ප්‍රතිඵල දෙවැනි වශයෙන් ඇතිවෙන ප්‍රතිඵල. මේවා දැක දැකා කෙනෙකුට ආහාර ටික ගන්නට පුළුවන් නම් ඔහු ඇත්ත වශයෙන්ම භාවනාව දියුණු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ගෙදෙද්දිත් මේක කරන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කරන්නට පැමිණි මේ දිනවලදී මේ ආහාරයේ පටික්කුල සංඥාව ඇතිවන ආකාරයෙන් ආහාර ගන්නට ඕන. ඒක කරන්නට පුළුවන් වුණාට පසුව නැත්නම් ඒක කරන්නට නොහැකි අය විසින් ධාතු මනසිකාරයෙන් භාවනාවේ යෙදෙමින් ආහාර ගන්නට පුළුවන්. ඔහුට ඒ ධාතු මනසිකාර කියන්නේ ඒ ආහාර වල තියෙන ඒ මූල ධාතු කොටස් වෙන් කර කර දකිනවා. මේ තියෙන්නේ පඨවි ධාතු, මේ තියෙන්නේ ආපෝ ධාතු, මේ තියෙන්නේ තේජෝ ධාතු, මේ තියෙන්නේ වායෝ ධාතු. මේ මූල ධාතු හතර හැර මේ ආහාර කියලා නැත්නම් අපි ගන්න ලබන මේ බත් මාළු එළවලු පළතුරු ආදී කියලා කිසිවක් නැහැ. මේක තනිකරම ධාතු මාත්‍රයක්. මේ ශරීරයත් ඒ වගේම පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව යන මූල ධාතුෙන් නිර්මිත වූ දෙයක්. මේ ධාතු හතරක් සමග ගැටීමක් මේ ආහාර ගැනීමයි කියලා සිදුවන්නේ. මේ ආදී වශයෙන් ධාතු මනසිකාරයේ යෙදිමින් කෙනෙකුට ආහාර ගන්නට පුළුවන් නම් ඔහු භෝජනේ පමණ දැනගෙන ආහාර ගත්තා වෙනවා. අපිට මේ ඇයට කියපු කතාවක් මට මතක් වෙනා කලින් කියා දීපු කතාවක් අටුවාවේ තිබුණොත් එක හාමුදුරු කෙනෙක් මේ සාමණේර පොඩි හාමුදුරු කෙනෙක් නිවුණු ආහාර ටිකක් ගන්නා විට ඊහිට ලොකු හාමුදුරෝ ඒක දැකලා නම අත පුච්චා ගන්නට එපායි කිව්වා. අත පුච්චා ගන්න ඉතින් මේ හාමුදුරෝ කල්පනා කළා මේ අත පුච්චා ගන්නට එපා කියන්නේ මොකද? මේක නිමිති ආහාර ටිකක්, සීතල වෙච්ච ආහාර ටිකක්. ඇයි මේ අත පුච්චා ගන්නට එපා කියන්නේ? උන්වහන්සේට පෙන්නා මම මේ ප්‍රත්‍යවේක්ෂා කරලා නෙවෙයි මේ ආහාර ගන්නේ, ඒකයි මේ හාමුදුරෝ මට මේ විදිහට කතා කළේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රතිවේක්ෂා කරන්නට පටන් ගත්තා. මේවා ධාතු වශයෙන් බෙද බෙදා බලමින් ආහාර ටික ගන්නට පටන් ගත්තා. මෙහි තියෙන පඨවි ධාතු, ආපෝ තේජෝ වායු ධාතු, මේ ශරීරෙත් තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතු, මේ ආදි වශයෙන් මෙනෙහි කරමින් ඔහු ධාතු මනසිකාර්ය භාවනාවේ යෙදමින් ආහාර ටික ගත්තා. පොත්වල දක්වා තිබෙනවා ආහාර ටික අරගෙන ඉවර වෙනකොට ඔහු නිර්වාණය සාක්ෂාත් කළාය කියලා. ඒ කියන්නේ මේ ධාතු මනසිකාර්ය භාවනාව ආහාර ටික ගන්න කාලය තුලදී පවා ප්‍රගුණ කළා නම් ඒකත් උපකාර වෙනවා ඒකාන්ත වශයෙන්ම නිවන සාක්ෂාත් කිරීමට. අප යන්නේ නිවන් මාර්ග එම නිසා මේවා ජීවිතයට එකතු කරගත යුතු වෙනවා. විශේෂයෙන්ම මේ වැනි දවසක භාවනා කරන දවසක සීල ව්‍යාපාර වල සහභාගී වෙන පොහොයේ දවසක මේවා කරන්නට ඕන. ගෙවල් දොරවල් වලදී මේක කරන්නට පුළුවන් නම් වඩා හොඳයි. එසේ කරන්න නොහැකි කෙනෙක් සිටිනම් සතියෙන් යුතුව ආහාර ගන්නට ඕන. සතියෙන් කියන්නේ ඒ ආහාර දකින්කොට දකින්නවා කියලා සිහිපත් කරනවා. ආහාර මෙත අත ගෙනියනකොට අත ගෙනිනවා කියලා සිහිපත් කරනවා. ආහාර අනනකොට අනනවා කියලා සිහිපත් කරනවා. අත ඔසවනකොට ඔසවනවා කියලා සිහිපත් කරනවා. මුව විවෘත කරනකොට කට අරිනවායි කියලා සිහිපත් කරනවා. ආහාර ඇතුළට දානවා කියලා සිහිපත් කරනවා. ආහාර හපනවා කියලා මෙනෙහි කරනවා. ආහාර ගිලිනවා කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ ආහාර පාන ගන්න විට කරන සෑම කාර්යයක්ම සිහියෙන් යුතුව කරනවා. එහෙම කරනවා නම් ඇත්ත වශයෙන්ම කෙනෙකුට සතිය දියුණු වෙනවා. ඒ තුනේ සමාධියක් දියුණු වෙනවා. ඒ සත්‍ය සමාධිය කවදා හෝ දවසක නිවන් අවබෝධ කර ගැනීමට තරම් සමත් වෙන ප්‍රඥාවක් ලබා දෙනවා. එම නිසා ආහාරයේ පමණ දැනීම ඉතාමත්ම අවශ්‍යයි යෝගාවචරයෙකුට. එවැනි ආහාරයේ පමණ නොදන්නා සෛක්ෂයේ පිරිහෙන බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එම නිසා මේ ගුණය එකතු කරගන්න ආහාරයේ පමණ දැනීම. ඊළඟ එක 6 වෙනි කාරණා වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා දමණේ නොකන ලද ඉන්ද්‍රියන් නැති බව. සීකේකුගේ පිරිහීමට හේතු වන ප්‍රධානතම කරුණක්. සෛක්ෂ්‍ය කියන්නේ මේ අය දන්නවා දැන් රහත් වීම දක්වාම පිළිවෙත් පූර්ණය කරන පුද්ගලයා. ඔවුන්ගේ පිරිහීමට හේතු වෙන ප්‍රධානතම කරුණක් තමයි මේ ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා ඉන්ද්‍රියන් පිළිබඳව තියෙන නොදෙමනු ස්වરૂපය දමණය කර නොගත් ඉන්ද්‍රියන් ඇති බව. එම නිසා පුළුවන් තරම් ඉන්ද්‍රියන් දමණය කර ගන්නට යෝගාවචරයේ උත්සාහ කරන්නට ඕනේ. ඇහැ කන නාසය දිව ශරීරේ මනස කියලා ඉන්ද්‍රිය හයක් තියෙනවා. මේ අය ඒක දන්නවා. බොහෝ විට ඇහැට රූපයක් ගැටුණාට පසුව ඇහැ ඒ රූපේ කෙරෙහි ඇලීමක් සමහර විට ඇති වෙනවා, නැත්නම් ගැටීමක් ඇති වෙනවා. කනට සද්දයක් ඇසුණාට පසුවත් එක්කෝ ඇලීමක් නැත්නම් ගැටීමක් බොහෝ විට ඇතිවන්නේ. නාසයට දිවට ශරීරයට මනසට අරමුණු ආවට පසුව ඒ අරමුණු තුළින් ඇලීම් ගැටීම් ඇති වෙන්නට ඉඩ නොදී යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඔහුගේ ඉන්ද්‍රිය සංවර භාවයේ තියෙනවා. එසේ කටයුතු නොකරන පුද්ගලයාගේ ඉන්ද්‍රියන් අසංවරයි. ඒ අසංවර වූ ඉන්ද්‍රියන් ඇති පුද්ගලයාට නිවන කවදාවත් සාක්ෂාත් කරන්නට බෑ. මේක ඉතාමත් අවශ්‍ය දෙයක්. එම නිසා මේ ඉන්ද්‍රිය සංවර සීලයට නැත්තම් මේ ඉන්ද්‍රිය සංවර භාවයට ප්‍රධාන තැනක් දීලා කටයුතු කරන්නට ඕන. ගුරුහස්ත ජීවිත ගත කරන අයට බොහෝ දුරට ඇලීම් වලින් ඈත් වෙලා කටයුතු කරන්නට නොහැකි වන්නට පුළුවන්. එසේ වුවත් ගැටීම් වලින් ඈත් වෙලාම කටයුතු කරන්නට නම් පුළුවන්. ඒ විදිහේ කළ යුතුමයි. ඇලීම අවශ්‍යයි කියලා කෙනෙකුට හිතුවත් ගැටීම තරහ යාම ඒකට එපා වීම වැනි දේවල් නම් ගුරුරත්ත තියා කාටත් අවශ්‍යම නැති කරුණක් නෙවෙයි. එම නිසා පුළුවන් තරම් ගැටීමක් ඇති වෙන විට ඒක සිහිපත් කරන්නට ඕනේ. මට ඇතිවෙන්නේ තරහසිතක් ගැටීමක් අමනාපයක් කියලා. එදිනෙදා ජීවිතේට මේක එකතු කරගන්නට ඕනේ. මෙතන මේ අද දවසක් පොඩ්ඩක් වෙනවා සෙනසුරාදා දවසක පොඩ්ඩක් වෙලා වාඩි වෙලා භාවනා කරනවා. ඊට පස්සේ එළියට යනවා. ආයෙත් ටිකක් ඇවිල්ලා වාඩි වෙලා භාවනා කරනවා. ඉතින් නිවන් යන්නට හදනවා. එහෙම කරලා බෑ. මේ ජීවිතේට එකතු කරගන්නට ඕනේ. මේ ඉන්ද්‍රියන් දමණය කර ගැනීමට අපි පුරුදු පුහුණු කරන්නට ඕනේ. එසේ පුරුදු පුහුණු කළොත් පමණක් කෙනෙකුට පුළුවන් වෙනවා පහසුවෙන්ම නිර්වාණ ධාතු අවබෝධ කරගන්න. මේ අය කල්පනා කරනවා ඇති ගිහි ජීවිත ගත කරන අයට මේවා කරන්නට පුළුවන්ද කියලා. කරන්නට බැරි නම් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන්නේ නැහැ. මම කියන්නම් මා ගිහි කාලේදී ඇත්ත වශයෙන්ම කාන්තාවක් දකින්නට තරුණ කෙල්ලක් දකින්නට මම දකින්නවා කියලා සිහිපත් කළා. ඒ කාලේ වැරදිලා හරි රාගසිතවිල්ලක් ආවොත් එහෙම එවෙලම මම සිහිපත් කරන රාගසිතක් කියලා. ඒකට නැගී සිටින්නට මා කවදාවත් ඉඩ දුන්නේ නැහැ. එහෙම ඉඩ නොදුන්න නිසාම අපට එවෙන් ඈත් වෙලා ජීවත් වන්නට පුළුවන් වුණා. වැරදිලා හරි ওই බස් වල යන විට ඇඟේ අප්ප ඇඟේ එහෙම හැපීම ආදී නිසා යම් ආදී ආකාරයකින් තද බල විදිහට රාග සිතිවිලි આવොත් එහෙම පටික්කුල මනසිකාරය පිළිකුල් භාවය එකතු කරලා නැත්නම් ධාතු මනසිකාරය එකතු කරලා නැත්නම් ඒකේ තියෙන වේදනානුපස්සනාව වඩලා නොඑක ආකාරයෙන් ඒවා දමණය කරගෙන දමණය කරගෙන දාප කටයුතු කළා. මාගෙන මහාන් තත්ත්වයක් කියන්න කටයක් කිවා නෙවෙයි මේවා ජීවිතයට එකතු කර ගන්නට පුළුවන් කියන එක පෙන්වන්නයි අපි මේ ප්‍රකාශය කළේ. මේ ඉන්ද්‍රයන් දමණය කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අපි අවුරුදු 18 19 තරුණ යුගයේදී කිසිම රෝගයක් නැති කාලවලදී මේ රේඩියෝ වල ගැහණුන්ගේ සින්දු යනකොට මම වහාම රේඩියෝ එක වහලා දානවා. මොකද සත්‍ය මෛතුන ධර්මයන් කැඩේ කියලා. ගැහණුන්ගේ කටහඬ අසාසා සතුටු වීම සුදුසු නැහැ කියලා හිතලා මම ඒ කාලේ එකපාරටම රේඩියෝ එක වහනවා. ගිහි කාලේ. දැන් නම් ඒව හොඳට අහනවා. මට ඒකෙන් ඇති මේ බලපෑමක් ඇති නොවන නිසා. දැන් නම් ඒ විදිහට මම බලන්නේ නැහැ, දකින්නවා දකින්නවා කියලා හිතන්නේ නැහැ. නමුත් ඒ කාලේ මම එහෙමයි කටයුතු කළේ. මට මතකයි එක් දවසක් තර අවස්ථාවකදී වයසක කාන්තාවක් කිසිම වරදක් මගේ නැතුව බැනගෙන 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 ගියා. විනාඩි 5ක් නෙවෙයි 10ක් නෙවෙයි 15ක් නෙවෙයි පැය භාගයකටත් අධික කාලයක් නොනවත්තාම බැන්නා. මම කිසිම වචනයක් නොකොටව ඇහෙනවා 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 කියලා සිහිපත් කර කර සිහිපත් කර කර හිටියා. අන්තිමේදී මේ කාන්තාව කියනවා මේකට මෙච්චර බැනලවත් ගාණක්වත් නැති හැටි කියලා. ඇත්ත වශයෙන්ම මට ගාණක් නැහැ. මේක මා කීවෙත් වෙන කිසිවක් නිසා නෙවෙයි, මේවා ජීවිතයට එකතු කර ගන්නට පුළුවන්. මේ ඉන්ද්‍රිය දමනයේ ඉන්ද්‍රිය සංවර ජීවිතයට එකතු කර ගන්නට පුළුවන්. ගුරු රත් ජීවිත ගත කරන විටත් ඒක කරන්නට පුළුවන්. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියන් දමනය කරගන්නේ නැතුව මේ ඉන්ද්‍රිය දමනයෙන් තොර වෙලා මේ අද දවසට පමණක් ඇවිල්ලා පොඩ්ඩක් භාවනා කරලා නිවන් යන්නට අපේක්ෂා කරනවා නම් ඔහුට ඉක්මනින් නිවන සාක්ෂාත් කරන්නට බෑ. එහෙම නෙවෙයි, මේක ප්‍රායෝගික ධර්මයක් වශයෙන් ජීවිතයට එකතු කර ගත්තා නම් ඔහු ඇත්ත වශයෙන්ම නිවන් මඟ ගමන් කරලා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ධම්මපදයේ තිබෙන ගාථා කීපයක්. චක්කුනා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ, ඝානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ, කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු සාදු සබ්බත සංවරෝ, සබ්බත සංගුතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්ඡති කියලා. චක්කුනා සංවරෝ සාදු ඇහැ සංවර කර ගැනීම යහපත්. සෝතේන සංවරෝ සාදු කන සංවර කර ගැනීමත් ඉතාමත්ම හොඳයි. ඒ වගේම ජීවහාය දිව සංවර කර ගැනීමත් හොඳයි. කය සංවර කර ගැනීමත් හොඳයි. මනස සංවර කර ගැනීමත් හොඳයි. මේ ආදී ඉන්ද්‍රියන් සංවර කර ගැනීම ඉතාම මැනවි, ඉතාම යහපත් කියන එකයි මේ ගාථාවේ තේරුම. කායේන සංවරෝ සාදු කය සංවර කර ගැනීම හොඳයි. සාදු වාචාය සංවරෝ වචනේ සංවර කර ගැනීම හොඳයි. ආවාට ගියාට හිතුණු හිතුණු පළියට විවේචන කරන්නට යන්නේ නැහැ. දොස් ආරෝපණ කරන්නට යන්නේ නැහැ. වැරදි අදුකද හොයන්නට යන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ භාවනා ආරම්භනේ යොදමින් මේ නිෂ්ඵල වචන පිට නොකරමින් වචන සංවර කරගන්නවා. සම්මා වාචාව ආරක්ෂා කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම තමාගේ సంతාණය තුල වැඩෙන්නේ නැතුව, වඩා ගන්නේ නැතුව මේ අය මෙතෙන්ට ඇවිල්ලා කල්පනා කරනවා අපිට මෙතෙක් කල් භාවනා කරලා නිවනක් යන්නට ලැබුණේ නැහැ කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගේ නිවන් යන්නට තියෙන ඒකායන මාර්ගය එකම මාර්ගය. ඒකේ තියෙන මාර්ගයන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව පුළුවන් තරම් සම්පප්පලාප දෙදෙදර පුළුවන් තරම් අනුන්ගේ අදකුද හොයවා දෝෂාරෝපණ විවේචන ආදී කර කර කාලේ මරමර ඉඳලා සම්මා වාචේ පැත්තකින් තියලා මේ අය නිවන් යන්නට හදනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේක මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ ඒකායන මාර්ගයක් වශයෙන් වදාරන්නේ නැහැ. එම නිසා සම්මා වාචාව ආරක්ෂා කරන්නට ඕන. වාචාය සංවරෝ සාදු සං වාචාව මේ වචන සංවර කර ගැනීම තාමත්ම සුදුසුයි. සාදු ඒ වගේම මනසා සංවරෝ සාදු මනස සංවර කර ගැනීම සුදුසුයි. එම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු සබ්බත් සංවරෝ හැම ආකාරයකින්ම සංවර වීම තාමත්ම යහපත්. ඊට පස්සේ ප්‍රකාශ කරපු වචනය සබ්බත් සංවතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්ඡති. හැම ආකාරයකින්ම සංවරෝ භික්ෂුවයි රෝගාවචරයයි සබ්බ දුක්ඛා පමුච්ඡති, සියලු දුක්වලින් මිදලා නිවන සාක්ෂාත් කරන්නේ. මේ අය නිවන් යන්නට අපේක්ෂා කරනවා නම් මේ ධර්ම ජීවිතයට එකතු කර ගන්නට ඕන. අදට පමණක් නෙවෙයි, එසේ නැත්නම් දිගින් දිගටම අර කියපෝ තිතිභාවීය තත්ත්වයේම පවතින්නට සිදු වෙනවා. නැත්නම් ඒ කියන්නේ හිටපු දැන එතනමයි, කිසිම දියුණුවක් නැහැ. නැත්නම් හානිභාගීය තත්ත්වයටපත් වෙනවා, පිරිහෙන තත්ත්වයටපත් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒක පරිහානීය ධර්ම, සෛක්ෂේකගේ පිරිහීම සඳහා පවතින හේතුවන ධර්ම. ඉමීමෙන් සිත ඈත් කරගන්නට අපි උත්සාහ කරන්නට ඕන. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළේ සම්මේ සංසග්ගාරාමත. සංසර්ගයේ එක්ව වාසය කිරීමේ තියෙන කැමැත්ත මේ සංසර්ග වර්ග පහක් තිබෙන බව පොත්පත්වල දැක්කලා තිබෙනවා. දර්ශන සංසර්ගය කියලා දැක දැක සතුට වෙන එකක්. තමාගේ දුව දරුවන් සහෝදර සහෝදරියන් තමන් ඇලුම් කරන අය දැක දැක යම් කිසි කෙනෙක් සතුට වෙනවා නම් ඒකට කියනවා දර්ශන සංසර්ගය කියලා. ඔවුන් ගැන යම් කිසි කෙනෙක් කියන දේවල් අසහසා සතුට වෙනවා නම් ඒකට කියනවා ශ්‍රවණ සංසර්ගය කියලා. ඔවුන්ගේ ඔවුන් සමග කතා බහ කර කර සතුට වෙනවා නම් යම් කිසි කෙනෙක් ඒකට කියනවා සමුල්ලාපන සංසර්ගය කියලා. ඒ කියන්නේ තමා ප්‍රිය කරන අඹ දරුවන් සහෝදර සහෝදරියන් දූ දරුවන් වෙණිය අය සමග මිත්‍රාදීන් සමග කතා බහ කර කර සතුට වෙවි සතුට වෙවි ඉන්න ඒකත් එක්තරා විදිහක සංසර්ගයක්. ඒකට කියන්නේ සමුල්ලාපන සංසර්ගය කියලා. ඔවුන් පරිභෝග කරන වස්තුන් ආශ්‍රයෙන් යම් කිසි කෙනෙක් සතුටක් ලැබෙනවා නම් ඒකට කියනවා සම්භෝග සංසර්ගය කියලා. තවත් එකක් තියෙනවා සහිතව සංසර්ග කොටස් පහක් තිබෙන බව පොත්පත්වල දක්වා තිබෙනවා. මේවා යෙදී කාලයේ ගත කරන විට තමා දන්නේවත් නැතුව ඇත්ත වශයෙන්ම මේ සංසාරයේ දිග්ගස්සන මාර්ගයට බැස්සා වෙනවා. ගිහි ජීවිත ගත කරන අයට මේක කරන්නට අපහසු බව අප දන්නවා. එසේ වුවත් හැකිතනම් දුරට මේවා අඩු කර ගන්නට උත්සාහ කරන්නට ඕනේ. විශේෂයෙන්ම භවනා කරන යෝගාවචරයන් විසින් නිවන් නිර්වාණය අපේක්ෂා කරන යෝගාවචරයන් විසින් එසේ කටයුතු කළ යුතු වෙනවා. මේක මගේ සංසාර ගමන දිග් ගැසීමට හේතු වන ධර්මයක්. නැත්තම් අපි සතර පායට ඇද දන ධර්මයක් නැවත නැවත සතරේම ඇති උප්පත්තිය ජනේ සතරේම ඉපදීම ඇති කරන ධර්මයක් කියලා හිතලා මේවා ගැන අවබෝධයක් ඇතුව කටයුතු කරන්නට උත්සාහ කරන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ තමාගේ යුතුයකම් ඉටු කරන්නට එපායි කියලා. කලින්ටත් වඩා ඒ යුතුයකම් මේ ආකාරයෙන් ඉටු කරන්නට ඕනේ. තමාගේ සිදුවන සිදුවිය යුතු වගකීම් යුතුයකම් එලෙසින්ම ඉටු කරනවා. නමුත් යථාර්ථයේ වශයෙන්ම අවබෝධ කරගෙන කටයුතු කරනවා. එසේ කටයුතු කරන අතරතුරදී අඩු වශයෙන් නෛෂ්කර්ම පාරමිතාව පූර්ණේ කරන්නට අවස්ථාව ලැබෙන මෙවැනි භාවනා පන්ති දවසක හෝ නැත්නම් පොහොය දවසකදී වැනි දිනවලදී ඒවෙන් සම්පූර්ණයෙන්ම සිට ඈත් කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. එසේ කරන යෝගාවචරය ඇත්ත වශයෙන්ම දියුණුවටපත් වෙනවා. එසේ නොකරන පුද්ගලයා පිරිහීමටපත් වෙනවා. අටවෙනි කාරණා වශයෙන් සීක පරිහානීය ධර්මයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ පපංචාරාමතා ප්‍රපංච ධර්මයන්ගේ ඇලී ගලී වාසය කරනවා. ප්‍රපංච කියන්නේ ප්‍රමාදයට පමුණුවන ධර්ම, ප්‍රමාදයට හේතු වන ධර්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පමාදෝ මච්චනෝ පදං. ප්‍රමාදය නැවත නැවත ඉපදීමට හේතු වන මාර්ගය. අප්‍රමාදෝ අමත පදං අප්‍රමාදයයි නිර්වාණය සඳහා හේතු වන මාර්ගය. ඉතින් නිර්වාණය අපේක්ෂා කරනවා නම් ඒ අප්‍රමාද මාර්ගයේ ගමන් කරන්නට ඕන. සසර දුක වැඩි කරන්නට අවශ්‍ය වෙනවා නම් පමාදයේ ජනිත කරන ප්‍රමාදීය ධර්මයන්ගේ ඇදී ගැදී වාසය කරන්නට ඕන. එතකොට මේ ප්‍රපංච ධර්ම වශයෙන් පොත්පත්වල දක්වා තියෙන්නේ තණ්හා, දිට්ඨි, මාන කියන කරුණු තුන. ඊට අමතරව ඊට වඩා ගැඹුරු කරුණු තියෙන ඒවා ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මේ කරුණු තුනවත් ඇති තණ්හා, දිට්ඨි, මාන. නිරන්තරයෙන්ම තෘෂ්ණාවෙන් බරිත වෙලා කටයුතු කරන පුද්ගලයා ඇත්ත වශයෙන්ම ඒ එවැනි ශේකයක එවැනි ශායක්ෂයක පිරිහීමටපත් වෙනවා. දියුණුවක් ලබන්නේ නැහැ. ඒ වගේම වැරදි දෘෂ්ටිවල ඇලී වාසය කරන පුද්ගලයාත් නිරන්තරයෙන්ම පිරිහීමටපත් වෙන පුද්ගලෙක්. මානෙන් කටයුතු කරන පුද්ගලයාත් ඒ තණ්හා දිට්ඨි මාන කියන සියලුම ප්‍රපංච ධර්මයන්ගෙන් යුතුව වාසය කරන යෝගාවචරයාත් පිරිහෙන පුද්ගලයේ දියුණුව වෙන පුද්ගලයෙක් නෙමෙයි. එම නිසා තමාගේ సంతාණය තුළ අනවශ්‍ය අන්දමින් තණ්හාදී මෙවැනි ප්‍රපංච ධර්මයන් මතුවන විට ඒ මතුවන ධර්ම අවබෝධ කරන්නට ඕනේ. මේක අපේ අහිත පිණිස මතුව ධර්මයක් කියලා. මගේ ඒ තීපත් කරලා ඒ මතුව ධර්මයේ ඒ ආකාරයෙන්ම නැවත නැවත මෙනෙහි කරන්න ඕන. තණ්හාවක් ඇති වෙනවා නම් තණ්හාවක් කියලා නැවත නැවත සිහිපත් කරන්නට ඕන. ඒ වගේම මානයක් ඇති වෙනවා නම් මේ මානයක් කියලා. දෘෂ්ටියක් ඇති වෙනම් දෘෂ්ටියක් දිට්ඨියක් දිට්ඨියක් කියලා නැවත නැවත සිහිපත් කරනවා. එදිනෙදා ජීවිතේට මේක එකතු කරගන්න. අදට පමණක් නෙවෙයි. ඒ විදිහට ඒ අවස්ථාවේදී සිත තුළින් පහළ වෙන මේ ක්ලේශ ධර්මයන් යම් කිසි කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් නම් ඒ ක්ලේශ ධර්මයන් නැවත නැවත සිහිපත් කරලා ඒකෙන් සිත මුදා ගන්නට පුළුවන් නම් ඔහු ඇත්ත වශයෙන්ම නිවනට සමීප වෙනවා. එවැනි ක්ලේශ ධර්මයන් නැවත නැවත සිහිපත් කරනකොට නැත්තම් එවැනි සිතිවිලි නැවත නැවත මෙනෙහි කරනකොට ඔහු දන්නේ නැතුවම මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ චිත්තානුපස්සනාව හෝ ධම්මානුපස්සනාව දිනු කරනවා වෙනවා. එම නිසා මේ සතර සතිපට්ඨාන ධර්මයන් මේ තුළින් ජීවිතයට එකතු කරගත්තා වෙනවා. මේ ධර්මයේ ප්‍රායෝගික ධර්මයක් බවට එවිටපත් වෙනවා. එසේ නැතුව අද මෙතන අහලා මේ ධර්මයේ මේ පසකින් තබලා ඊළඟ සෙනසුරාදා වෙනකන් ඔක්කොම ලෞකික ජීවිතේට බැහැලා ගත යුතු කළොත් මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. එම නිසා මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට නම් මේ සීක පරිහානි ධර්මයන්ගෙන් ඈත් වෙන්නට ඕනේ කියලා හිතලා ඒවෙන් ඈත් වන්නට ඕනේ. ඒ සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ සීකේකුගේ සෛක්ෂිකුගේ පිරිහීමට හේතු නොවන කරුණු ඔය කියපු කරුණු වල ප්‍රතිවිරුද්ධ පැත්ත ඊළඟට උන්වහන්සේ දේශනා කළේ න කම්මාරාමතා න බස්සාරාමතා ආදී වශයෙන් ඉයති කියපු කරුණු වල යෙදෙන්නේ නැතුව යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් ඒ සෛක්ෂ්‍යා පිරිහෙන්නේ නැහැ. ඔහු දියුණුවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එම නිසා මේ කරුණු වල අඩුපාඩු තමාගේ සිත තුළ තියෙනවා නම් ඒ බව තමන් අවබෝධ කරගන්නට ඕන. මේ අඩුපාඩු තියෙන තාක්කල් තමාට දියුණුවක් ලබන්නට බැරි බව නොහැකි අපොහසත් වෙන බව තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් අරගෙන මේ කරුණ වලින් සිත මුදාගෙන සිත පිරිසිදු භාවයට පත් කරගෙන නිවන් මඟ ගමන් කරන්නට උත්සාහ කරන්නට ඕන. එසේ කරන යෝගාවචරයෙකුට තමන්ට පුළුවන් වෙනවා තමාගේම අධ්‍යක්ෂින් දසපසෙහි බැලුවාට පසුව දැනගන්නට ආ මා දැන් තితి භාගීය தත්තේ නෙවෙයි විශේෂ භාගීය தත්තේ සිටින යෝගාවචරයෙක් කියලා. මා කලින් හිටපු தත්තේම හැම දවසෙම රඳා සිටින්නේ නෙවෙයි සිටිනවා නෙවෙයි මගේ භාවනාවේ දියුණුවක් මට දැන් පේනවා. සංවර වීම වශයෙන් කය සංවර වීම වශයෙන් දියුණුවක් පේනවා. වචනේ සංවර වීම වශයෙන් දියුණුවක් පේනවා. මනස සංවර වීම වශයෙන් දියුණුවක් පේනවා. සිතේ සමාධිය දියුණු වීම වශයෙන් ප්‍රඥාව දියුණු වීම වශයෙන් තමාගේ ගුණ ධර්මයන්ගේ අභිවර්ධනයක් ඇති වීම වශයෙන් තමාගේ දියුණුව තමාටම අත්දකින්නට පුළුවන් වෙනවා. එසේ කටයුතු කරන පුද්ගලයාට සතුටු වන්නට පුළුවන් මා දැන් දවසින් දවස නිවනට සමීප වෙනවා මගේ භාවනාව දවසින් දවස හරියනවා කියලා. එසේ නැතුව මේවැ නියඳුණු පුද්ගලයාට වෙන්නේ පිරිහෙන නිසාම ඒ පිරිහෙන කරුණ දැකලා අනේ මම ඉස්සර නම් මගේ සමාධිය මෙහෙමයි දැන් මගේ සමාධිය මෙහෙම නෙවෙයි. ඉස්සර වගේ මට දැන් හොඳට භාවනා කරන්නට බෑ. ඒ ආදී වශයෙන් මේ කියලා පසුතැවිලා දුක් වෙන්නටයි වෙන්නේ පිරිහීමටයි සිදු වෙන්නේ. එම නිසා මේ අය මේ පිරිහීමේ කරුණ සිත හොඳින් තේරුම් අරගෙන ඒ පිරිහීමේ කරුණ වලින් සිත ඈත් කරගෙන ඒ පිරිහීමේ කරුණ වලට ප්‍රතිවිරුද්ධව ධර්මයන් තමාගේ සිත තුළ ඇති කරගෙන වහ වහාම නිවන් මඟ ගමන් කරන්න ඒ නිවන් මඟ ගමන් කිරීම තුළින් මේ හැම දිනාටම වහ වහාම නිවෙන ස්තනසීමට වාසනාව සත්‍ය ලැබේවා කියා අපි මේ දේශනාව මෙතනින් නිම කරන්නම්. හැම දිනාටම නිවන් සුවමත්පත් වේවා. දැන් කවුරුත් භාවනාවේ නිරත වන්න.